Honorable Upali Panilage, you have 16 minutes.
Garukata Anayakathumani, Adadina Karaka Sabha Avasthavedi Vivadayata Gandina, Mudal Krama Sampadana Ha Arthika Sanvardhana, Ewagema Velanda Vanija Ahara Surakshaya Saha Sampakara Sanvardhana, Saha Vaviliha Paja Yadatala Pahasukam Sanvardhana, Amatyansa Vayasisa Sambandhayenuth, Ewagema Vartamane Athivela Thibena Tathyan Sambandhayenuth Karunu Kihipayak Me Garu Parlamentuwata Idiripat Karanna Kamathi. ඊට ප්‍රථමයෙන් විශේෂයෙන්ම පසුගිය සතිය පුරා අපේ රටේ ඇතිවෙච්ච ඒ කාලගුණ තත්ත්වයන් හමුවේ විවිධාකාරයෙන් ආපදාවට පත් වුණු අපේ රටේ සියලු ජනතාවට රජය වෙනුවෙන් අපේ බලවත් ශෝකය නැවත වතාවක් ප්‍රකාශ කරන්නටත් කැමැති. මගේ අදහස් දැක්වීමට ප්‍රථම විශේෂයෙන්ම ගරු කතානායකතුමනි අද දිනය මා වගකීම දරන අමාත්‍යංශයට ඉතාම වැදගත් දිනයක්. විශේෂයෙන්ම මා වගකීම දරන ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැන්වීමේ අමාත්‍යාංශයේ විෂයපතේ යටතට ගැනෙන ආබාධ සහිත පුජ්‍යලයින්ගේ එස්.එස්. ජාතීන්ගේ සංවිධානයේ විසින් ප්‍රකාශයට පත් කරපු ජාත්‍යන්තර දිනයේ ඉදලා තිබෙන්නේ සෑම වසරේකම දෙසැම්බර් 3 වෙනි දිනය. ඉතින් මේ සම්බන්ධයෙන් ගරු සුගත් වසන්ත ගරු මන්ත්‍රීතුමාත් අදහසක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් එස්.එස්. ජාතීන්ගේ සංවිධානයේ විසින් මෙවර ආබාධ සහිත පුජ්‍යලයින්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තේමාව විදිහට සමාජ ප්‍රගමනය සඳහා ආබාධ සහිත පුජ්‍යලයින් අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැගීම පිළිබඳව තේමාව ඉදිරිපත් කරලා තිබෙනවා. මේ තේමාව යටතේ විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ වැඩසටහන් ගණනාවක් සංවිධානය කරලා තිබුණා. කෙසේ වෙතත් මේ ඇති වූ ආපදා තත්ත්වයේ යටතේ අපි සමහර වැඩසටහන් අපට නැවත ඒ සැලසුම් වෙනස් කරන්නට සිදු වුණා. ඒ ජනතාවට දක්වන ගෞරවයක් විදිහට අපේ රටේ ජීවත් වන මිලියන 1.6ක් පමණ වන ඒ ආබාධ සහිත පුජ්‍යලයින් අන්තර්කරණය වූ සමාජයක් වෙනුවෙන් අපේ රජයේ කැපවීම නැවත වතාවක් තහවුරු කරන්න එස්.එස්. ජාතීන්ගේ මේ අන්තර් ආබාධ සහිත පුජ්‍යලයින් පිළිබඳ ජාත්‍යන්තර දිනය වන අද දිනය යොදා ගැනීමටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නා පරිදි පසුගිය සතියේ අපට ඇතිවෙච්ච මේ කාලගුණ විපර්යාසයන් සමග ඇතිවුණු සුළි කුණාටුවෙන් අපේ රටේ විශාල ජනතාවක් හානියට පත් වුණා. ඒ වගේම අපේ රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම සැලකිය යුතු මට්ටමේ බරපතල අර්බුදයන්ට මුහුණ දුන්නා. එයින් දිස්ත්‍රික්ක 22ක ජනතාවට මෙහි ඍජු බලපෑම ඇති වුණා. මේ ඍජු බලපෑමත් එක්ක මේ තත්ත්වයෙන් පසුව ආපදා තත්ත්වයෙන් පසුව නැවත ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී අපේ රටේ දේශපාලන අධිකාරිය ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පළාත් පාලන ආයතනවල ඉන්න මහජන නියෝජිතයන් සහ අනිකුත් ක්‍රියාධාරීන් ඒ වගේම විශේෂයෙන්ම ගාම නිලධාරීවරයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ රාජ්‍ය නිලධාරීන් දිවාරය නොබලා ඔවුන්ගේ රාජකාරී වගකීමෙන් ඔබ්බට ගිහිල්ලා විශාල වශයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් විශේෂ ගෞරවයක් පුද කරන්න ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන්නත් අපි රජය වෙනුවෙන් මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ තත්ත්වය පිළිබඳව දැනගන්නට ලැබූ මොහොතේ සිට අපි රජයක් වෙනුවෙන් මේ ජනතාවගේ හානි අවම කර ගැනීමට කටයුතු කළා. වගේම ඒ හානියට පත් වුණාට පස්සේ ඒ තත්ත්වය නැවත ප්‍රතිසස්කරණය කිරීමේ ක්‍රියාවලියේදී විශාල මැදිහත්වීමක් කරමින් ඉන්නවා. මෙන්න මේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම විදේශීය රාජ්‍ය ගගනාවක් අපට මේ වෙන විට උදව් උපකාර කරමින් ඉන්නවා. ඒ වගේම අපට උදව් උපකාර කරලා තියෙනවා. ඒ විදේශීය රාජ්‍යවලටත් අපේ ඒ සුහදත්වයේ දෑත් දිගු කරන්න මේක අපි අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඔවුන් අප වෙත දක්වන ඒ ආධාර උපකාර අපි ඉතාමත් ගරුකට සලකනවා. ඒ වගේම තමයි මේ සිදුවීමෙන් පස්සේ ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි විශේෂයෙන්ම මේ රටේ ඉන්න විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඒ වගේම සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කරමින් මේ ආපදා තත්ත්වයෙන් නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමෙන් ඉන්නවා ඔවුන් විශාල වශයෙන් අපිත් එක්ක මේවර එකතු වෙලා විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් එකතු වෙලා ව්‍යාපාරික වෙන්න පුළුවන් ස්වේච්ඡා සාමාන්‍ය සිවිල් සංවිධාන වෙන්න පුළුවන් සාමාන්‍ය ජනතාව මැදිහත් කරගෙන මේ කටයුතු නැවත වතාවක් අපි ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියට දායක වෙමින් ඉන්නවා මොකද ගරු කතානායකතුමනි දැන් අපිට තිබෙන්නේ අපිට නැවත වතාවක් අපේ ශ්‍රී ලංකාව ගොඩනගා ගන්න ඒ ක්‍රියාවලිය තමයි දැන් මේ වෙනකොට අපේ රට හමුවේ තියෙන ප්‍රමුඛතම කාර්යභාරය වෙන්නේ මෙන්න මේ කාර්යභාරයේදී විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාත් ඒ කැබිනට් මණ්ඩලය සහ අනිකුත් ඒ අදාළ නිලධාරීන් මැදිහත් වෙලා ජනතාවට උපරිම වශයෙන් ඒ අවශ්‍ය සහන කටයුතු ලබා දීමේ ක්‍රියාවලියට මැදිහත් වෙලා තිබෙනවා ඔබතුමාත් දන්නා විදිහට මෙතෙක් චක්‍රලේක වලින් තිබුණු ඒ තත්ත්වයන් අභිබවා ගිහිල්ලා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න ඔවුන් ආපදාවලින් මුදවා ගන්න විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ වගේම රාජ්‍ය නිලධාරීන් අනිකුත් සිවිල් ජනතාව සම්බන්ධ කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් පසුගිය දින කිහිපය පුරා මේ රටේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා ඒ වගේම අද වෙනකොටත් මම ඉතාමත් සතුටේ කියන්න ගරු කතානායක තුමනි ස්වේච්ඡාවෙන් අපේ රටේ දස දහස් ගණනක් ජනතාව විශේෂයෙන්ම දකුණේ ජනතාව මේ වෙනකොට මධ්‍ය කඳුකරේ බදුල්ල මහනුවර නුවරඑළිය කෑගල්ල වගේ මාතලේ වැනි දිස්ත්‍රික්කවලට ගිහිල්ලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ බිඳ වැටුණු විශේෂයෙන්ම මන්මාවත් ඒ වගේම පාලං වැනි අපේ යටිතල පහසුකම් නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු වලට දායක වෙලා ඉන්නවා අන්නේ ක්‍රියාවලිය මෑත ඉතිහාසයේ අපි දැකපු ඉතාමත් විශිෂ්ට ක්‍රියාවලියක් ගරු කතානායකතුමනි ඒ වගේම තමයි අපි ජනතාවට සහනාධාර ලබා දීම මේ ආපදාවට පත් වූ අයට ඒවා මෙතෙක් තිබුණු චක්‍රලේක වල සීමාවන් අපි අභිබවා ගිහිල්ලා ජනතාවට අත්‍යවශ්‍ය ජනතාවට මේ ආපදාවට පත් වෙච්ච අයට සුරක්ෂිතා මධ්‍යස්ථාන වල සිටින සහ එහෙම නොවන ආපදාවට පත් වෙච්ච අයට අපි මෙතෙක් ලබා දුන්න පිසු ආහාර සඳහා ලබා දුන්න ඒ මුදල් ප්‍රමාණය වැඩි කරා වීලේ සලාක වලට ලබා දුන්න වීලේ ආහාර ද්‍රව්‍ය වලට ලබා දුන්න මුදල් වැඩි කරා ඒ වගේම නැවත වුන් පදිංචි වීමේදී මෙතෙක් රුපියල් 10000ක් වගේ ලබා දුන්න මුදල දෙගුණයකට වඩා රුපියල් 25000 දක්වා වැඩි කරලා ඊයේ අලුතෙන් චක්‍රලේක නිකුත් කරා මේ විදිහට මේ ආපදාවෙන් විපතට පත් වෙච්ච ජනතාව මුදා ගැනීමේ ක්‍රියාවලියට අපි සක්‍රීයව මැදිහත් වෙන බව ගරු කතානායකතුමනි විශේෂයෙන්ම සඳහන් කරන්න කැමැති. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා අද මේ විවාදයට ගැනෙන සමහර අමාත්‍යාංශ විශේෂයෙන්ම ගත්තොත් මේ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ඒ වගේම වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යවරු පවා අද මේ පාර්ලිමේන්තුවට සමහරලාට පැමිණීමට පවා ඒ ප්‍රමුඛතාවයේ දීලා ජනතාවත් එක්ක මැදිහත් වෙලා ඒ නැවත ප්‍රතිසංස්කරණ කටයුතු වලට සක්‍රීයව මැදිහත් වෙනවා ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපි දන්නවා වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ විශාල කාර්යභාරයක් තියෙනවා මධ්‍ය කඳුකරයේ ආශ්‍රිතව අපේ රටේ විශාල වශයෙන් තේ වගාව ඒ වගේම අනිත් පැත්තෙන් පහත් බිම්වල පොල් වගාව වැනි ඒ වගාවන් සුරක්ෂිත කර ගැනීම ඒව සංවර්ධනය කර ගැනීම සඳහා ඒව වැඩි දියුණු කර ගැනීම සඳහා පසුගිය වර්ෂයක කාලයක් තුළ මේ අමාත්‍යාංශ විශාල කාර්යභාරයක් දරුවක් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපේ රටේ අපේ බලයට පත් වෙනකොටම අපිට මුහුණ දෙන්න ඕන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපි නොවැම්බර් 21 වෙනිදා 2024 අපේ පාර්ලිමේන්තුවේ දෙවුරුම් දීලා අපි දෙසැම්බර් මුල් සතියේ වෙනකොට අපේ රටේ සහල් සිංහයක් ඇතුණා ගරු කතානායකතුමනි අපේ රටේ ජනතාවට පාරිභෝජනය සඳහා දල වශයෙන් මෙට්‍රික් ටෝන් මිලියන 2.5ක සහල් ප්‍රමාණයක් අපේ රටට අවශ්‍යයි. අපි දල වශයෙන් හෙක්ටයාර් 108ක් විතර වගා කරනවා ගරු කතානායකතුමනි. නමුත් කුමන හෝ හේතුවක් නිසා අපේ මේ සහල් අපිට අපි සහලින් ස්වයන්පෝෂිතයි කියලා කිව්වට අපිට අවශ්‍ය ප්‍රමාණය සහල් අපිට අදටත් නිපදවා ගන්න නොහැකි වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. මෙන්න මේ අභියෝගය විශේෂයෙන්ම මේ අමාත්‍යාංශ මැදිහත් වෙලා ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා මේ අභියෝගය ජය ගැනීම සඳහා පසුගිය වසර තුළ විශාල කාර්යභාරයක් කළා. අපි දල වශයෙන් හෙක්ටයාර් එකකින් ලබා ගන්නා මෙට්‍රික් ටොන් 4.3ක ඒ අස්වනු ප්‍රමාණය වැඩි කිරීම සඳහා ගොවින්ට පොහොර සහනාධාරය දීලා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීලා ඒ අවශ්‍ය බීජ නිසි පරිදි ලබා දීලා ඒ කටයුතු පසුගිය වසර කාලයක් තුළ අපි ක්‍රියාත්මක කරා ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි දැන් වෙනකොටත් විශේෂයෙන්ම මධ්‍ය කඳුකරයේ විශාල වශයෙන් හානිපත් වෙලා තියෙනවා අපේ රටේ තේ වගාව අපේ රටේ තේ වගාවෙන් අපිට දලවසයෙන් වාසිකව ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3ක වගේ ආදායමක් ලැබෙමින් තිබුණා. නමුත් ඔබතුමා දන්නවා 2019 ආණ්ඩුව මගින් ඇති කරපු පොහොර සානාධාර කප්පාදුවත් එක්ක මේ ප්‍රමාණය මිලියන 840ට වගේ කඩාගෙන වැටුණා. නමුත් මේක නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය පසුගිය වසරක කාලය තුළ අපි නැවත ආරම්භ කරා ගරු කතානායකතුමනි. ඒ ක්‍රියාවලිය එක පියවරක් විදිහට තමයි මලේගම් ප්‍රදේශවල ඉන්න ජනතාවට ඒ අවශ්‍ය විශේෂයෙන්ම ඒ දෛනිකව ඒ තේදළු නෙලන ජනතාවගේ ඒ දෛනික වැටුප පවා වැඩි කරන්නට මේ 2026 ආයවයෙන් අපි යෝජනා කරා ගරු කතානායකතුමනි. ඒ ඔස්සේ අපි විශේෂයෙන්ම මේ පසුගිය වසරක තුළ අපි අඩිතාලමක් දැම්ම තේ වගාව නැවත අපේ නැවත ප්‍රතිසංස්කරණය කරලා ඒ ඔස්සේ අපිට විදේශ විනිමය අපේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක වගේ ආර්ථිකයක් දක්වා ගෙන යාමට ඒ අවශ්‍ය සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක කරමින් හිටියා. අන්න එහෙම ඉන්න අවස්ථාවක තමයි මේ කාලුගුණ විපර්යාසය ඇති වෙලා ඒ හරහා මේ වගාවන්ට යම්කිසි හානියක් ඇති වුණේ. නමුත් ඒ හානිය නැවත වතාවක් අපි ප්‍රතිසංස්කරණය කරලා අපේ රටේ තේ වගාවෙන් ඉහළම අස්වැන්නක් ලබා ගැනීමේ ක්‍රියාවලියට ඒ අවශ්‍ය මූලික පදනම ඒකට අවශ්‍ය සැලසුම් මේ වෙනකොටත් අපි සකස් කරමින් ඉන්නවා ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි මේ වැවිලිහා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ විෂයපතේට අයිති වෙන පොල් වගාව. අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන්ම අපේ රටේ පොල් අපි සාම්ප්‍රදායිකව තේ පොල් රබර් අපේ අපනයන භෝග වුණාට ඒ ඔස්සේ අපිට විදේශ විනිමය ගෙනාවට අපිට විශාල වශයෙන් පොල් හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙන්න මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේකට බලපාපු විශේෂ හේතු තියෙනවා. වර්ෂ ගණනාවක් තිස්සේ අවිධිමත් සංවර්ධනය විසින් පොල් ඉඩම් කට්ටි කරලා විකිණීම හරහා මේ වගාව විශාල වශයෙන් විනාශ වෙලා තිබුණේ. ඒ නිසා අපේ අමාත්‍යාංශයේ පසුගිය වසරක කාලය තුළ මේ වෙනුවෙන් මැදිහත් වෙලා විශේෂයෙන්ම ඒ අයට අවශ්‍ය පොහොර සහනාධාර ලබා දීලා ඒ වගේම පොල් වගාව නැවත ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කරා. විශේෂයෙන්ම උතුරු පොල් ත්‍රිකෝණය නැවත වගාව පොල් වගා කිරීමේ ක්‍රියාවලියට යොමු කරා. ඒ වගේම මා වගකීම දරන අපේ අමාත්‍යාංශයත් එක්ක සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක අවබෝධතා ගිවිසුමකට ඇවිල්ලා අපි කුඩා පරිමාණයේ පොල් වගා කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරා. ඒ ඔස්සේ අපේ රටේ පොල් වගාව අපිට ගරු කතානායකතුමනි අපේ පොල් ගහකින් අපිට වාර්ෂිකව ලැබෙන්නේ සාමාන්‍යයෙන් ගෙඩි 68ක් විතර. නමුත් ලෝකයේ අපි හරියට තාක්ෂණය භාවිතා කරනවා නම් එක ගසක අපිට සාමාන්‍ය අස්වැන්න ගෙඩි 100ක් දක්වා යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙනුවෙන් තාක්ෂණය යොදාගෙන ඒ අවශ්‍ය ව්‍යාප්ති සේවාවන් යොදාගෙන ගොවි ජනතාවට අවශ්‍ය තාක්ෂණය ලබා දීලා ඒ කටයුතු පසුගිය වසරක කාලය සීමාව තුළ අපේ අමාත්‍යාංශයේ අපේ අමාත්‍යතුමා ඇතුළු ඒ නිලධාරීන් කටයුතු කරමින් හිටියා. ඒ ක්‍රියාවලිය අපි දිගටම අරන් යනවා. මේ වේශණයෙන් ඇතිවෙච්ච ඒ හානිය ගැනත් අපි හොඳ දක්ෂයරුවක් මේ වෙනකොට ලබා ගැනීමෙන් තියෙනවා. නැවත වතාවක් මේ ගොඩනැගීමේ ක්‍රියාවලිය තිබුණාටත් වඩා හොඳින් අපේ රටේ ඒ වගාවන් වැවිලි නැවත වතාවක් ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියට මේ වෙනකොට අපේ අමාත්‍යාංශය මේ වෙනකොටත් අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඉන්නවා ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි මේ වේශනයේදීත් විශාල අභියෝගයකට මුහුණ දෙන අනිකුත් අමාත්‍යාංශය තමයි වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය ඉතාමත් අත්‍යවශ්‍යයි. අපි වර්තමාන රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් විදිහට සලකලා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වෙනම කමිටුවක් ගොඩනගලා ඒ කමිටුව මගින් අවශ්‍ය නිර්දේශ ලබාගෙන ආහාර සුරක්ෂිතතාවයේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා විශේෂ වැඩකටයුතු රාශියක් පසුගිය වසරක කාල සීමාව තුළ අපි ඉටු කරමින් හිටියා. මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට හිඟයකින් තොරව ජනතාවට පහසුවෙන් ආහාර ලබා ගැනීමේ හැකියාවක් අපි ඇති කරලා තිබුණා. අත්‍යවශ්‍ය අවස්ථාවලදී අපි මේ ආහාර ආනයනය කිරීමේ ක්‍රියාවලියට ගියා. ඒ වෙලාවේ ගොවියාවත් අනිත් පැත්තෙන් පාරිභෝගිකයාත් කියන දෙපැත්තම සමබරව ආරක්ෂා කරගැනීමෙන් තමයි අපේ මේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ. මේ ආපදා අවස්ථාවේදී ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි, ආහාර හිඟයක් ඇති නොවන විදිහට අපි කටයුතු කරමින් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර අපේ සතුස ජාලය හරහාත් ඒ වගේම අනිකුත් වෙළඳ ව්‍යාපාර හරහාත් ලබා දීමේ ක්‍රියාවලියට අපි සක්‍රීය මැදිහත් වෙනවා. ඒ අපි අපේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම වෙළඳ අපේ මේ වැවිලිහා පෙරතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයත් ඒ වගේම මේ ආහාර සුරක්ෂිතතා සම්බන්ධ අමාත්‍යාංශයත් තුනම එකතු වෙලා මේ රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙනුත් ඔවුන්ට අවශ්‍ය ඒ ආහාර හිඟයකින් තොරව අඩු වැඩි මිලකට යන්න නැතුව ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙලා තියෙනවා. අපිට මේ ආපදා අවස්ථාවේදී වාර්තා වුණා සමහර වෙළඳුන් ඒ ආහාර මිල ගණන් වැඩි කරනවා කියලා. ඒවට අවශ්‍ය නීති අපි මේ වෙනකොටත් හඳුන්වා දීලා රට පුරා අපි දියත් කරලා තියෙනවා මෙහෙයුමක්. එහෙම වැඩි මිලට ආහාර විකුණන්න දෙන්නේ නැහැ. පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අපේ රජයේ බාර ගන්නකොට විශාල අර්බුදයකට මුහුණ දෙමින් තිබුණා. විශේෂයෙන්ම අපිට අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ ක්‍රියාවලියට තමයි පසුගිය වසරක කාලය තුළ අපි කටයුතු කරමින් හිටියේ ගරු කථානායකතුමනි. ඒ ඔස්සේ අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරගන්නට තිබුණා. අපේ ක්‍රියාවලිය ඉතාමත් සාර්ථකව අවසන් කරගත්තා. අපිට ඉතුරු වෙලා තිබුණු ඉතාමත් කුඩා මට්ටමේ ආයතන කිහිපයක ණයත් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයා වගේ මේ එයාලයින් වගේ ඒ කටයුතුත් අපිට සම්පූර්ණ කර ගැනීමට පසුගිය කාල සීමාව තුළ ඇති වුණා මේ හැකියාවක් ලැබුණා. ඒ ඔස්සේ ස්ථාවර කරපු ආර්ථිකය අපි උද්ධමනය පාලනය කළා. ඒ වගේම ආර්ථික වර්ධනය 4%කට 5%කට ආසන්න මට්ටමට ගෙනල්ලා 2026 අපි අයවැය ඉදිරිපත් කරේ 5%ක ආසන්න ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම. ඒ ක්‍රියාවලිය අපේ මුදල් අමාත්‍යාංශය විශේෂයෙන්ම ජනාධිපතිතුමා වගකීම දරන ඒ වගේම අපේ නියෝජ්‍ය අමාත්‍යතුන් දෙදෙනෙක් වගකීම දරන මේ අමාත්‍යාංශය විසින් කටයුතු කරා. මේ අර්බුදයේදීත් අපි නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී අපේ ආර්ථිකය නැවත කඩාගෙන වැටෙන දෙන්නේ නැතුව අපි 2004 අපේ සුනාමියකෙන් වුණා වගේ ඒ වගේම 2019-20 ඇති වෙච්ච ඒ කොවිඩ් වසංගතයෙන් වුණා වගේ මේ රටේ නැවත වතාවක් ආර්ථික අර්බුදයක් ඇති නොවන විදිහට ආර්ථිකය ඉතා මැනවින් කළමනාකරණය කර ගනිමින් ඒවට අවශ්‍ය දේශීය විදේශීය ඒ දානපතියන්ගේ ආධාර උපකාර ලබා ගනිමින්
අපේ ආර්ථිකය
කළමනාකරණය කරමින් ඉන්නවා ගරු කථානායකතුමනි. ඒ ඔස්සේ අපේ ප්‍රමුඛතම කාර්යභාරය වෙන්නේ නැවත වතාවක් අපි 2026 වසරේට අපි අයවැය ඉදිරිපත් කරලා තිබුණත් අපි නැවත වතාවක් අපි මේවර සමාලෝචනයක් කරමින් නැවත වතාවක් මේ වේශනයෙන් අපේ රට මුදා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපේ ප්‍රමුඛතම කාර්යභාරය. ඒ වෙනුවෙන් අපි රජයක් වෙනුවෙන් කටයුතු කරනවා ඒ වෙනුවෙන් කැප වෙනවා කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. බෙහෙවින් ස්තුතිකරු කථානායකතුමනි.